जन हमर। ආයි බවන් දයබර හිතවතුනි, ඔබ දන්නවා වෙනදට ජනහමුවෙන් සදේශීය සේවයෙන් ඔබ වෙත ගෙන එන්නේ රාජ්‍ය ආයතනික කරන කාර්යභාරයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. නමුත් අද ජනහමුව සුවහමුවක් කරන්නට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේම ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව ඔබව නිරතුරුව දැනුවත් කිරීම කරන සදේශීය සේවය සහ සීලම මාධ්‍ය ආයතන ඔස්සේ. නමුත් තවමත් එම ව්‍යසන තත්ත්වය පහව යමින් නැහැ. තවමත් අපි ඉන්නේ අවදානම් මට්ටමේ. ඉතින් ඒක නිසා ජනහමුවෙන් ඔබට ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. හැබැයි අපි අද පාවිච්චි කරන ක්‍රමෝපායන් ටිකක් වෙනස්. වෙනදා ඔබත් සමග සජීවීව තමයි මෙම වැඩසටහන අපි ඔබට තිරණය කරන්නේ. නමුත් අද දුරස්ථ සංවේදන ක්‍රම භාවිත කරමින් තමයි අද ජනහමුව ඔබ වෙත තිරණය කරන්නේ. අද අපි ජනහමුවෙන් සාකච්ඡා කරන්නේ කොරෝනා වෛරසය මනෝවිද්‍යාත්මක විග්‍රහයන් ඇසුරින් ජයගැනීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව සඳහා මා සම්බන්ධ කරගන්නවා විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ මහේස් රාජසූරිය මහතා, ඒ වගේම කරාපිටිය සෙක්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය හර්ෂණී රාජපක්ෂ මහත්මිය, ඒ වගේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සජීවන අමරසිංහ මහතා. මුලින්ම මා අවධානය යොමු කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේස් රාජසූරිය මහතා වෙතට. වෛද්‍යතුමනි, දැන් කොරෝනාව කියන්නේ මාරාන්තික වසංගතයක්. ඒ පිළිබඳව අපි හැමදෙනාම දන්නවා. ඒ නිසාමයි මිනිස්සු මේ තරමටම මේ වෛරසයට බය. දැන් මනෝවිද්‍යාත්මකව මෙය විග්‍රහ කරන්නේ කොහොමද?
කොරෝනා ආසාදනය මාරාන්තික රෝගයක් නිසා මිනිසුන් පයවීම සාධාරණයි නේද? කොරෝනා ආසාදනය මාරාන්තික රෝගයක් ලෙස සැලකෙන්නේ නැහැ. 90%කට වැඩි පිරිසක් ජීවිත අවදානමින් තොරව මෙම ආසාදනයෙන් ගොඩ යන බවයි සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ. මරණ අනුපාතය ඉතාම අඩු බවකුයි කියවෙන්නේ. නමුත් ඒ සමස්ත ජනගහනය ප්‍රජාව සැලකුවිටයි මෙම සංඛ්‍යා අදාළ වෙන්නේ. නමුත් අපි යම්කිසි කාණ්ඩ ලෙස විශේෂයෙන් අවධානය යොමුකොට බලන විට මරණ සහ වෙනත් සංකූලතා සැලකිය යුතු මට්ටමින් ඉහළ බව පෙන්වනවා. මොනවද මේ අවධානම් කාණ්ඩ? ප්‍රධාන වශයෙන් වයස්කත් පුද්ගලයන්. එමයට මෙම ආසාදනය වැළඳුනොත් යම්කිසි නියුමෝනියා තත්ත්වයක් ඇති වී ශ්වසනාබාධ ඇති වී හුස්ම ගැනීමේ අපහසුකම් ඇති වී රෝහල්ගත වීමටත් දැඩි සත්කාරයකගේ පිට ලැබීමට සමහර විට මරණයෙන් කෙලවර වීමටත් ලොකු ඉඩක් තියෙන බව පෙනෙනවා. ඒ වගේම තමයි ශ්වසන පද්ධතියේ සෞඛ්‍ය දුර්ලභ කරගත් අය තරුණ වුණත් මෙම අවදානමටම මුහුණ දෙනවා. ප්‍රධාන වශයෙන්ම දුම් භාවිතා කරන අය. දුම් භාවිතා කරන අය කියන්නේ සිගරට් බොන අය, නැත්නම් සිගරට් ලෙස වෙනත් දේවල්, ඒ කියන්නේ ගංජා, ඊ සිගරට්, ඒ වගේම සිගරට් බොන ගාම හෙරොයින් භාවිතා කරන අය. මේ සියලුම අය දුම් භාවිතා කරන අය. මේගොල්ලන්ගේ ශ්වසන පද්ධතිය නොයෙකුත් මට්ටම් වලට හානි වෙලා තියෙන දැනට. එවැනි අයට කොරෝනා රෝගය වැළඳුණොත් අර වයස්ගත පුද්ගලයන්ට මෙන් බරපතල තත්ත්වවලට මුහුණ දීමට හෝ මරණයට පා මුහුණ දීමට ඉඩ වැඩි බව පෙනියා. ඒ වගේ වෙනත් සැලකිය යුතු සෞඛ්‍ය ආබාධ තියෙන අය, ශාරීරික සෞඛ්‍ය දුර්වල අය මෙම අවදාගමට මුහුණ මුහුණ දෙනවා. ඉතින් මෙන්න මේ කාණ්ඩ වලට ඔබ අයත් නැතිනම් කොරෝනා කොහෙත්ම මාරාන්තික රෝගයක් නෙවෙයි. ළමයින්ට කිසිසේත්ම සමහරට අපට තරම්වත් රෝග ලක්ෂණ පහළ වෙන රෝගයක් නෙමෙයි. නමුත් ඒ නිසා තියෙන භයානකත්වය තමයි බැලුව බැලමට නිරෝගී ළමයෙක් කොරෝනා විෂ බීජය අන් අයට දෙන රෝග වාහකෙක් වීමට ඉඩ තියෙනවා. අතර මේ මාරාන්තික රෝගයක් නෙමෙයි. එම නිසා මට හැදී මම් මැරි මරණ බයෙන් වෙව්ලන්නට අවශ්‍ය රෝගයක් නොවේ. ඔබ අර කිව් අවදානම් කාණ්ඩවලට අයත් අය නොවේ නම්. එම නිසා මෙම භීතිය කොරෝනා මාරාන්තික රෝගයක් කොරෝනා භීතිය වැනි වචන භාවිතා නොකර සිටීමත් එවැනි අනවශ්‍ය බය වුණු අපි පැනික් වෙනවායි කියලා කරන්දි හිතාගන්න බැරි වුණු තත්ත්වයට පත්වීමෙන් පැලකිය යුතු බවත් මෙහිම අවධාරණය කළ යුතුයි.
දැන් ඔබතුමා සඳහන් කරන ආකාරයට එහෙමනම් අපි දැන් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මේ තරම් බය වෙන්න අවශ්‍ය නැහැ නේද?
නැහැ, බියවීම අවශ්‍යයි. මන්ද කොරෝනා වසංගතයක් ලෙස පැතිරුණොත් මතක තබා ගන්න, දැනට කොරෝනා වසංගතයක් ලෙස පැතිර යාමක් නැහැ. කොරෝනා වසංගතයක් ලෙස පැතිරෙන්න පටන් ගත්තොත් හැම තැනම ලොකු පිරිසක් තැනින් තැන කොරෝනා ආසාදියෙන් බවට පත් වුණොත් ඒත් ලොකු දෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර කිව අවදානම් කාණ්ඩ වයස්ගත අය, දුම් භාවිතා කරන අය, වෙනත් රෝගාබාධ සහිත අයට වැඩි අපහසු අවදානම් තත්ත්ව ඇති වෙනවා. මොවුන් අනිවාර්යම රෝහල් ගත කිරීමට සිදු වෙනවා. සැලකිලි පිරිසක් ICU නැත්නම් දැඩි සත්කාරයකට ඇතුල් කරන්න සිද්ධ වෙනවා. දැඩි සත්කාර ඇඳන් ලංකාවේ සීමිතයි, රෝහල් ඇඳනොත් සීමිතයි. ඒකට මේ අය කොහෙද තියාගෙන ප්‍රතිකාර කරන්නේ? ඒ අයව දැඩිසත් කර දාන්න අවශ්‍යනොත් යන්ත්‍ර සූත්‍ර හෙදෙහිදීයන් ඉන්නවද? ඒ අයට කෘතිම ශ්වසන ලබා දීමට අවශ්‍යනොත් එම උපකරණ ප්‍රමාණවත් කරමක් තියෙනවද කියන එක පැහැදිලි ගැටලුවක්. ඒතකොට අනිවාර්යයෙන්ම රෝහල් වල, කොරිඩෝ වල, ස්තූප වල මිනිස්සු තියාගෙන රෝගීන් තියාගෙන ප්‍රතිකාර කිරීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ අයගෙන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. දැන් අපි ඉතාලියේ දකිනවා වගේ. එම නිසා ලොකු විශාල සංඛ්‍යාවක් එකවර මෙම ආසාදනයට ලක් වුවහොත්, එනම් කොරෝනා වසංගතයක් ඇති වුණොත් පැහැදිලිවම විශාල මරණ සංඛ්‍යාවක් ඇති වෙනවා. ලොකු ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. එම නිසා අපි කොරෝනා වසංගතය ගැන බිය විය යුතුයි. කොරෝනා වසංගතයක් ලෙස පැතිර යාම වැළැක්වීමට හැකි සෑම දේ කළ යුතුයි. ඒ කිරීමට අවශ්‍ය දේ ඔබ දන්නවා. පුද්ගලයන් පුළුවන් තරම් හමු නොවී ඉන්නට ඕනේ. මීටරක දුරක්වත් තියාගන්නට ඕනේ. අද්දගෙනතර සබන් දාලා සෝදා ගන්නට ඕනේ. කිවිසුම් යාමේ අදීදී අපි එම විසිබි යන්නයට පැත්වෙන විදිහට නැතුව හැසින්නට ඕනේ. මුඛය මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්නට ඕනේ. මෙම කාරණා සියයක් නිතරම නිවැරදි කිරීම ඉතාම වැදගත්. විශේෂ අමුතු පියවර නෙමෙයි මේ කියන සරල ඔබට ලැබෙන උපදෙස් පිළිපැදීමෙන් මෙම කොරෝනා වසංගතයක් ලෙස පැතිරීම පළක්වා ගැනීමට අපට පුළුවන්. එහෙම වසංගතයක් ලෙස පැතිරීම ගැන අපි බිය විය යුතුයි. තමන්ට හැදී කියලා නෙමෙයි ලුකුට බය වෙන්න ඕනේ. වසංගතයක් ලෙස පැතිරීමට මගේ දායකත්වය කිසිසේත් නොදෙමි යන දැඩි අදිෂ්ඨානය සිටිය යුතුයි.
විටින් විට මේ දිනවල රටේම ඇඳිරි නීතිය පනවනවා. දැන් සාමාන්‍ය ජනතාව ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් කඩවලට, ඒ වගේම අවශ්‍යතා ඉටු කර ගැනීමට යම් යම් පොදු ස්ථානවලට එක් රැස්වීම අපි කොහොමද වළකන්නේ?
මනෝවිද්‍යාත්මක බැලූ කල මෙතන පෙනෙන දේ තමයි මිනිසුන් යම් කිසි භීතියකට පත්ව ඇති බව. මේ භීතියට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි ඊට කලින් කතා කරපු කාරණය. ඒ කියන්නේ කොරෝනා වසංගතයට අපි බිය විය යුතුයි. නමුත් කොරෝනා මටවැලදී මං මියයයි යනුවෙන් අනවශ්‍ය බිහිතකටපත් නොවී සිටි. අනවශ්‍ය බිහිතකටපත් වීට අපේ සම්පූර්ණ සියලුම ක්‍රියාමාර්ගයන් අනවශ්‍ය බිහිතයක් මත සිදුවන දේවල් බවට පත් වෙනවා. එතකොට අපිට කොරෝනා හැදිලා මම් මැරේ, ඒ වගේම කඩේ තියෙන බඩු ඉවර වෙයි, අපි බඩගින්නේ මැරේ, අපිට ගෙදර කන්න දෙයක් නැති වෙයි වැනි නොයෙකුත් බිහිතිකා මතුවෙලා ඒ මත එතරම්ම සබුද්ධික භාවයකින් තොරව ක්‍රියා කිරීමේ අවධානමක් පැනවගෙනවා. එම නිසා කොරෝනා වසංගතයේ බිහිතිකාව තබාගෙන කොරෝනා ආසාදන බිහිතිකාවෙන් ඉවත් වීම වැදගත් වෙනවා. සැහැල්ලු මනසින් ඉඳීම වැදගත් වෙනවා. ඒ වගේම හැමෝම, අනිත් අයයි, මාධ්‍යයයි, වටපිටේ ඉන්න අයයි, බඩුගණ්ඩ අරක නැතිවයි මේක නැතිවෙයි වගේ භීතිකාවක් මවන කොටත් අපි මත ක්‍රියාත්ම කලා අපිටවත් තේරෙන් නැතුව පිළිට බැහැලා හිස්ලුලු අතයාමින් නොයකුත් දෙවල් කිරීමට අපි අවධානම අපිව අවධානගමට ලක් කරමින් කොරුණා වසංගතයක් ඇතිවීමට අපි දායකත්ත දෙන්න පුළුවන්. එතර මේ ඔක්කොමක තුලා අපි සැහැල්ලුවන්න පටන්ගත්තු සහ අන්න අය කලබුලු පමණින් අපි කලබල නොව හිටියෝ ඒ තවත් කාරණයක්. ඒවගේ යම් කිසි සංවිධානාත්මක වැඩ පිළිලකුත් අවශ්‍යයි. එනම් කඩහිමියන්ට පුළුවන් යම් කිසි ආකාරයක බඩු මල්ලක් රුපියල් 500, 1000, 2000 වගේ ලේසියෙන් මුදලක් දීලා ඉක්මනට අරන් යන්න පුළුවන් මාරුකාසි සොයසෙන්නට අවශ්‍ය නැති පෝලිමක ඉඳලා ඈතින් ඈතින් එක එක්කෙනා අරගෙන දීලා යවන්නට පුළුවන් ක්‍රමවේදයක් සකස් කර ගැනීම. ඒ වගේම එදිනෙදා ආදායමින් ජීවත් වෙන ආදායම් අහිමි වූ අය ගැනත් අපි පුළුවන් ඉදිරි උදව් කිරීමට ක්‍රමවේදයක් සොයා බලන්න ඕනේ. නැත්නම් උන්ට මොනහරි විදිහකින් සල්ලි සොයා ගන්නටත් ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නටත් සිදු වෙනවා අවදානම් සහගත හැසිරීම් පෙන්වමින් හෝ. මෙන්න මේ වගේ කාරණා කීපයක් ගැන අපි අවධානය යොමු කළොත් කොරෝනා වසංගතයක් ලෙස පැතිරීමේ අවදානම අඩු කරගෙන රංචු ගහෙන් නැතුව ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම තාමත් දක්නට ලැබෙන මේ අවස්ථාවක් කරගෙන විනෝද ගමන් ක්‍රීඩා තරඟ එකතු වෙලා සාද පැවැත්වීම් වගේ දේවල්ට යොමු වන අමන පිරිසක් ඉන්නවා. කොරෝනා වසංගතයක් ලෙස ඇති වෙලා වයසක අය නැත්නම් දුම් භාවිතා කරන අය එක දිගට මැරෙන්නට පටන් ගත්තොත් කියන කාරණය ගැන කිසිම සංවේදීතාවයක් නැති පිරිසකුත් ඉන්නවා. මෙවැනි අයව නම් බය කරලා හෝ බලය පාවිච්චි කරලා හෝ කොයි යම් විදිහින් හෝ පාලනය කිරීම ඉතා වැදගත්. මේ ටික සිදු වුණොත් අපිට අනවශ්‍ය ලෙස පොදි ගැහෙමින් කොරෝනා වසංගතයක් ලෙස ඇතිවීමේ බියට දායක නොවී සිටීමට හැකියාව ලැබෙනු ඇති.
වෛද්‍යතුමනි, දැන් දුම් වැටි භාවිතය නිසා චීනයේ ඉතා විශාල සංඛ්‍යාවක් මේ කොරෝනා ආසාදනය වීමත් සමග මිය යන බව අපට දැනගන්නට ලැබුණා. හැබැයි මධ්‍යසාර භාවිතය ගැන ජනතාව අතර තියෙන මතය අපි මේ අවස්ථාවේ නිවැරදි කරමු.
සියලුම මද්‍රව්‍ය භාවිතයෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ සාමාන්‍ය ශරීර සෞඛ්‍ය අඩාල වීමක් සිදු වෙනවා. ඒ වගේ මදසාර භාවිතය හරහා පිරිස එක්රැස් වීමට ඉඩ තිබෙනවා. අපි දැක්කා පහුගිය කාලේ මදසාර ලබා ගැනීම සඳහා රංචු පිටින් පොරකමින් සිටින හැටි. මේ සියල්ල සමග කොරෝනා වසංගතයක් ලෙස පැතිරීමේ අවදානමට අපි දායක වුණා වෙනවා. දුම් භාවිතය නිසා පැහැදිලිවම ශ්වසන පද්ධතිය ආබාධිත වෙන්නට පුළුවන් නිසා කොරෝනා වැළඳුනොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමකට හිමිකම් කියනවා. මේ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් දුම් භාවිතා කරන දුම් පානය කරන ගංජා ඊසිගරට් හෙරොයින් භාවිතා කරන ඇට මෙම පුරුද්ද අත්හැර දැමීමට එයින් ඔබගේ අවධානම අඩුවීමට පටන් ගන්නවා. ඒ වගේම ප්‍රජාවක් හැටියට සමහරට අපිට අපේ ගමීම අපේ පවුලේ නැත්නම් අපේ ගමේ සිගරට් භාවිතය නැත්නම් සිගරට් විකිණීම බීඩි විකිණීම වැනි දේ නවත්තන්නට කියලා ඉල්ලීමක් කරන්නටත් මෙය ඉතා හොඳ අවස්ථාවක්. එම නිසා වැදගත් පණිවිඩය මද්‍යසාර සිගරට් බීඩි හෙරොයින් ගංජා වැනි කිසිවක් භාවිතා නොකිරීම තමයි කොරෝනා ආසාදනයෙන් ගැලවීමටත් කොරෝනා වසංගතයක් ලෙස පැතිරීමෙන් බේරීමටත් හොඳම විදිහක් ලෙස සැලකිය හැක්කේ. සංඛ්‍යා ලේඛන දෙස බැලුවොත් අපිට පේනවා කොරෝනා ආසාදනී වීමේදී ගැහණු පිරිමි භේදයක් නැති වුණත් කොරෝනා ආසාදනී සංකූලතාවලට ලක්වන්නේ විශේෂ මරණයට ලක්වන්නේ වැඩිපුරම පිරිමි. මන්ද අපි පැහැදිලිව දන්නවා ලෝකේ පිරිමින්ගේ තමයි වැඩිපුරම මදසාර සහ ප්‍රධාන වශයෙන්ම දුම් භාවිතය දුම්පානය එය හේතුවක් විය හැකි. අනිත් එක මද්‍යසාර සහ වෙනත් මද්‍රව්‍ය භාවිතයත් එම නිසා නොයෙකුත් බෝනෝන රෝග අවදානම් වැඩි කාණ්ඩයේ පිරිමි නිසා මෙම තත්ත්වය සිදු වෙනවා යයි අපට අනුමාන කරන්න පුළුවන්. එම නිසා ඔබ මද්‍යසාර දුම්බැටි භාවිතයෙන් පීඩි භාවිතයෙන් සම්පූර්ණ ඈත් වීමට මේ කාලේ ඉතාම ඉක්මනින් තීරණය කරලා ක්‍රියාත්මක වෙන්න අන්නයවත් එයින් ඈත් කරන්න.
කාලයක් තිස්සේ එදිනෙදා වැඩ කටයුතු රාජකාරී කටයුතු බාහිර කටයුතු කරපු අපි හැම දෙනා දැන් නිවසට වෙලා හිර වෙලා සිටින්නට සිද්ධ වෙලා තියෙනවා. මේක මේ නිවසට වෙලා හිර වෙලා ඉන්නකොට විවිධ මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනව නේද වෛද්‍යතුමනි?
මුහුණතිය හැකි. අපි හැමදෑම හිතෙනවා වැඩට යනකොට වැඩනතුව ගෙදරින්ද පුළුවන් කොච්චර හොඳයිද කියලා. නමුත් අපි ගෙදර දිගටම ඉන්නකොට නොයෙකුත් ගැටලු මතුවෙනවා හේතු කීපයක් නිසා. මේ හේතු හැමෝටම එක විදිහට අදාළ නොවනට පුළුවන්. එකක්, අපිට දවසේ ව්‍යූහයක් ස්ට්‍රක්චර් එකක් බලාපොරොත්තු වීමට දෙයක් නැතිවෙලා යනවා. වැරගනුර අපිට වැරට යන්න තියෙනවා, වැට ගිහිල ගෙදර එන්ඩාසයි, සතියන්තයට කැමති. නමුත් දැන් ව්‍යූහයක් නෑ. අද අයිද වැඩට තව සුමානකින් අයිද, විශේෂම ළමයිට මේක තදින් බලපාන. පාසල් නැති එක, දවසට යම්කිසි න්‍යායපත්‍රයක් නැති එක ළමයිට ලොකු ගැටලුවක්. ඒත් මේ නිසා අපි මානසික යම්කිසි පීඩිත තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. ඒක අපිට නිතර දෙවිලේ හම්බ වෙන්නේ පවුලේ දෙතුන් දෙනාම පමණයි. ප්‍රියයන් සමග තරහ යනවා හෝ වෙනත් වැනි තත්ත්වයන් ඇති විය හැකි. ඊළඟට අපේ පවුලේ අපි අතර, සැමියා බිරිඳ අතර හෝ දෙමව්පියන් ළමයි අතර හෝ සහෝදර සහෝදරයන් අතර හෝ යම්කිසි ව්‍යාධිමය සම්බන්ධකම් තිබුණා නම්, ගැටුම් නෙමෙයි, ගැටුම් කාතරක් තියෙනවා, ගැටුම් ඇති වෙනවා නැති වෙනවා, ඒක ගැන එච්චර කලබල වෙන්නේ නැහැ. නමුත් සමහර ලාට උදාහරණයක් විදිහට සැමියෙක් සහ බිරිඳක් අතර අසමගිකමක් කාලයක් තිස්සේ වැඩිමින් පැවතියා නම්, නැත්නම් අම්මා කෙනෙකු සහ දුවක් අතර යම්කිසි අසමගිකමක් කාලයක් තිස්සේ වැඩිමින් පැවතියා නම්, මේ කාලය තුළ, මේ ගෙදරින් එක දිගට ගෙදරින් කාලය තුළ මේවා එළියට එන්නට පුළුවන්, පෙනෙන්න පටන් ගන්න පුළුවන් කාලයක් තිස්සේ තිබුණු ගැටලු. ඒ වගේම සමහර පුද්ගලයන්ගේ පෞරුෂය කියලා අපි කියනවා, පුද්ගල ස්වභාවය මොන වගේ කෙනෙක්ද කියන එක, එහි යම් ගැටලු තියෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් සමහර කෙනෙක් ඉන්නවා හැම විටම තමන් හරි තමන් කියන විදිහට වැඩි සිදුවිය යුතුයි, අන් අය කියන දේ කොහොම කරත් වැරදි, ඒ දේ අහන්න කැමති නැහැ. මේ වගේ ඈත්ක ජීවත් වෙනට අමාරුයි. නමුත් අපි පවුලේ මෙහෙම කෙනෙක් ඉන්නවා නම් පහුගිය දවස්වල අපි වැඩට යනවා, ගෙදර එනවා. ඒතකොට මේ ඈත් එක්ක ගත කරන්න යන කෙටි කාලයක්. නමුත් දැන් එක දිගට මේ පුද්ගලයා සමඟ කාලය ගත කරන්න වෙනවා. ඒතර ඒක තවත් ගැටලුවක්. ඒ වගේම යම්කිසි ගෘහ ප්‍රචණ්ඩත්වයක් ළමයින්ට සමහරට මධ්‍යසාරයට හුරු වෙච්ච තාත්තකෙනකින් කරදර සිදුවෙන පවුලක මේ කතන්දරය දැන් තවත් බරපතල ලෙස සිදුවීමට ඉඩ තිබෙන කාලයක්. ඒ වගේම මද්‍රව්‍ය වලට ඇබ්බැහිලා හිටියා, විශේෂයෙන්ම මද්‍යසාර වලට ඇබ්බැහිව හිටිය කෙනෙක් මද්‍යසාර නැතිව යන නිසා මද්‍යසාර විරමණ ලක්ෂණ පහළ වෙලා වලිපු වැනි තත්ත්ව වුණත් ඇතිවන්නට, නැත්නම් සිහිය විකල් වීමට, අතපය වේවුලීමට, නිින්ද නොයාමට වැනි තත්ත්ව ඇතිවීමට හේතුවක් වෙනවා. එහෙම කාලයක් විය හැකි මම කාලය. ඒ වගේම අනිකුත් මද්‍රව්‍ය වලට ඇබ්බැහිව හිටිය අයට. දැන් මෙතනදී අපි එහෙනම් මොනවද මේ කතන්දර වලට මේ කියන ප්‍රශ්න වලට කරන්න පුළුවන්? මෙතනදී අපිට වෛද්‍ය සායන, මනෝවෛද්‍ය සායන යාමට හැකියාවක් විතරම් නැහැ. මන්ද මේ කාලේ ගමන් බිමන් පුළුවන් තරම් අඩුකලේ නිසා. එහෙනම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිම අපේ පවුලේ, එහෙම නැත්නම් සැමියා බිරිඳ අතර තියෙන අසමීකම, ගැටුම් ගැටලු වලට අපිම කල්පනා කරලා යම්කිසි ආකාරයක වෙනස් විදිහකට බැලීමක් සිදු කිරීම. දැන් මේ ජීවිතයේ අනිත්‍ය භාවයයි, ලෝක ස්වභාවයේ අනිත්‍ය භාවයයි හොඳට දැනෙන කාලයක්. ඒකත් එක්කලා අපි දෙන්නගේ ජීවිතයේ මොකක්ද මේ කියලා කල්පනා කරන්නට, එහෙම නැත්නම් කතා කරන්නට හොඳ කාලයක් සැමියා බිරිඳ දෙන්නට. ඒ වගේම පවුලේ ගැටුම් ගැටලු තියෙන අනිත් අයට. ඒ වගේම මද්දසාර මද්රවට හුරු වෙච්ච අයට තමන්ගේ වෙන කරන්න දෙයක් නැති නිසා කිසිහු ඉවසාගෙන සිටීමට හොඳ කාලයක්. ඒ වගේම සිගරට් වැනි දේවල් දැන් ගන්නට නැති නිසා නිකම්ම සිගරට් භාවිතයෙන් ඈත් වෙලා යන කාලයක්. මොකද දැන් සිගරට් තියෙන කාලේ නම් යාළුවෝ ඇවිල්ලා කියනවා ඔහොම සිගරට් නොබීන්න පුළුවන්ද එහෙම කියලා, අපිටත් ආයි සිගරට් බොන්න හිතෙනවා. ඒ අනවශ්‍ය කරදර නැති කාලයක් නිසා සිගරට් වැනි දේවල් වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා ඉන්න මිදීමටත් හොඳ කාලයක්. නමුත් මද්දසාර ඇබ්බැහියට ලක් වූ කෙනෙක් මද්දසාර නැතිව නිින්දයන් නැත්තම් අතපය වලනවා නම් සමහරවිට වැඩි රෝග ලක්ෂණ වැඩි වෙන ඉඩ තිබෙන නිසා තමන්ට හැකි විදිහක වෛද්‍ය උපදෙසක් පැතීම තමයි ඉතාම හොඳ. යම්කිසි ඖෂධ වර්ගයක් භාවිත කරන්නට වෙනවා එම තත්ත්වය මගහැර ගැනීමට නම්. නමුත් දවස් කීපයක් ගිය තැන මේ ගැටිය පහළ යනවා. ඉන්පසු දිගින් දිගට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පෞරුෂ ගැටලු තියෙන අය මේ අවස්ථාවේදී ගෙදර ඉඳන් අන් අයටත් වදයක් ඇති කරනවා නම්, සමහරට ගෙදර පහර දීම වැනි දේවල්ට පෙළඹෙනවා නම්, ඒ සඳහා ඍජු පියවර ගැනීමට සුදුසු කාලයයි මේ. මෙතෙක් වෙලා වහන් හිටිය කටවල් අරින්නට හොඳ කාලයක්. පැහැදිලිවම හැසිරීම වලට විරුද්ධ වීමට හොඳ කාලයක් මේ. අවශ්‍ය නම් පොලිසියට කතා කරලා
උදව් ලබා ගැනීමට සිද්ධ වෙන අවස්ථා වුණත් තියෙනට පුළුවන්. සමහර විට මේ විශ්වලාගත් ආශිර්වාදයක් විය හැකි. මෙම කාලයෙන් පසු අපේ පවුල් අතර තිබ්බ ඇතුළේ තිබ්බ ගැටලු ව්‍යාධි යම් යම් දේවල් මේ හරහා ඊට වඩා හොඳ තත්ත්වයකට වෙනස් වීමට ඉඩ තියෙන කාලයක් ලෙස අපි හිතාගමු. එයරින්ට අපේ පවුලේ අන්න අයට කරදර කරමින් හිටිය කෙනාට තවදුරටත් බය වෙලා මේ දවස්වල ඊට වෙනදත් වැඩිය බය වෙලා එයා කියන විදිහට සියලු දේවල් කරමින් සිටිමුරු සුදු අවශ්‍ය කාලයක් ඇයි හිතන්නට එපා. මෙම කාලයෙන් එම ප්‍රශ්නත් විසඳා ගැනීමේ සුබවාදී මනෝ ස්වභාවයකින් මේ දෙස බැලීම කොරෝනා අභියෝගය ජය ගැනීම වගේම අන්තර්පුද්ගල සහ අන්තඃපුද්ගල අපේ අතුල තියෙන ගැටලු ජය ගැනීමට හොඳ කාලයක් මේ යන සුබවාදී මනෝ ස්වභාවයෙන් මෙම කාලයට මුහුණ දීම අපි කාට හොඳ වෙන්න පුළුවන් කියලා මම හිතනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ මහේස් රාජසූරිය මහතා. දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් විශේෂයෙන්ම කරාපිටිය සෙක්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රුහුණු විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය හර්ෂණී රාජපක්ෂ මහත්මියට. හර්ෂණී රාජපක්ෂ වෛද්‍යතුමියනි, දැන් කොරෝනා වසංගතයේ ලෝකයේ පැතිර යාමත් එක්ක අපගේ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් මේ සියල්ල උඩු යටිකර වුණා. දැන් අපේ ජීවිතවලට මේක කොහොමද බලපාන්නේ?
කොරෝනා වෛරසය ලෝකුරා පැතිරගෙන යනකොට අපේ ජීවිතවලට ඒකේ තියෙන බලපෑම මොකක්ද? අපේ ජීවිතවල වගේම අපි හිතන පතන හැටි, අපි වැඩ කරන හැටි මේක නිසා වෙනස් වෙලාද? වෙනස් වෙලා නම් මේ කොයි විදිහටද කියන එක අපිට ටිකක් හිතලා බලන්න වටිනවා. මේ වෛරසය ඉතා වේගයෙන් පහුගිය මාසය තුල මේ ලෝක පුරාම පැතිරීගෙන ගියා. අපි ඇහුවා ඒ තුලින් සිදුවෙච්ච මරණ, අපි කම්පා වුණා, අපි දුකටපත් වුණා, වේදනාවටපත් වුණා. ඒ දුකත් එක්කම වේදනාවත් එක්කම අපි තුල ලොකු බයක් ඇති වුණා. මොකද ඊළඟට මමද, ඊළඟට අපිත් එක්ක ඉන්න දුව පුතා, අම්මා තාත්තා, ඒ වගේ කෙනෙක්ද කියලා. ඉතින් මේ බයත් එක්ක අපේ චර්යා රටා හුඟක් වෙනස් වුණා. මේ බිය නිසා අපි සාමාන්‍ය ජීවිතයේ කරන්නේ නැති දේවල් අපි කොහේ හරි කියවන, කොහේ හරි දකින මොනව හරි දෙයක් මේකට කරන්න අපි උත්සාහ කරා. ළඟදී පුවත්පත්වල දැක්කා අපි අප්‍රිකානු රටක ඩෙටෝල් කියන අපි හැමෝම ලංකාවේ පාවිච්චි කරන ඒ විසබීජ නාශක ධීරය බීලා බොහොම දෙනෙක් මියගොස් තියෙනවා කියලා. ඉතින් මේ වගේ මානසික තත්ත්වයේ බියෙන් වෙලී ගියාම අපි සාමාන්‍යයෙන් කටයුතු කරන විදිහට වඩා හුඟක් වෙනස් විදිහකට කටයුතු කරනවා. ඉතින් ඒ වගේම මේ බියත් එක්කම අපිට ඇතිවෙනවා සමහරක් වෙලාවට මේක දැනගත්තොත් තනි වෙයි, එහෙම නැත්තම් නිරෝධණයට ලක් කරાવි, වෙන් කරાવි, තාත්ත තනියෙන් මැරෙන්න වෙන්නේ, ඔය වගේ දේවල් නිසා මේවා අපි සංගවාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ලැජ්ජාවට කරුණක් හැටියට සමහරු හිතනවා. ඉතින් මේ නිසා වෛද්‍යවරුන්ට තමන්ට මේ වගේ කෙනෙක් හමුණ ගැහුණද නැත්තම් මේ රෝගය වැළඳීමේ යම් කිසි අවස්ථාවක් තියෙනවද, මේ වගේ දේවල් අපි කියන්න මැලි වෙනවා. ඒ තුලිනුත් වෙන්නේ ඔබගේ රෝගයට ප්‍රතිකාර කරන්න අවශ්‍ය දේ කරන්න පමා වෙනවා, වගේම මේක සමාජය තුළ තව පැතිරීගෙන යනවා. ඒකම තවත් සමහර අයට මේ නිසා ලොකු වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේක මේ අසවල් රටෙන් තමයි මේක වුණේ, මෙහෙම තමයි මේක පැතිරිලා ගියේ, කවුරුත් මේකට මොනවත් කළේ නැහැ, මේ අය ඇවිල්ලා අපිට මේක පැතිරෙව්වා, මේ අයට විරුද්ධව අපි යම් යම් දේවල් කරන්න ඕන, ඒ වගේ විශාල ද්වේෂ සහගත අදහස් අපේ හිතේ ඇති වෙනවා. ඒ තරහින් ද්වේෂයෙන් ඉන්නකොට අපි කරන කියන දේ අපිට අමතක වෙනවා. අපි අනිත් අයක නිකරුණේ ප්‍රශ්න ඇති කරගන්නවා. අපේ අසල්වැසියෙක් අපි තරහ වෙන්න හිතනවා, රණ්ඩු වෙන්න හිතනවා, බනිනවා, පිළිකුල් කරනවා. ඉතින් මේ වගේ දේවල් ද්වේෂ සහගත ලෙස කරාම අපේ සම්බන්ධතා එන්න එන්න අඩු වෙලා යනවා. ඒ වගේම සමහර වෙලාවට අපි බොහොම දුකට වඩා කලකිරීමකට. අපි අපිට මොනවත් නෑ, අපිට කවුරුත් නෑ, රජයේ සහයෝගයක් නෑ, කාගේවත් සහයෝගයක් නෑ. ඒ වගේ අපි අන්ත අසරණ මානසිකත්වයකට ඇද වැටෙනවා. ඒකම තවත් සමහර කට්ටිය ඉතාම කලබල වෙලා වේගයෙන් ගිහිල්ලා බඩු රැස් කරගන්න, අනවශ්‍ය විදිහට දේවල් එකතු කරගන්න, ඒ බඩු ගන්න ගිහිල්ලා නිකන් තරඟ කරලා අපි එකිනෙකා එක්ක සටන් කරන තත්ත්වයටපත් වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේවා ඔක්කොම කරගත්තම අපිට මොකද වෙන්නේ? තව කෙනෙකුට කන්න නැති වෙලා යනවා. අපි සේරම එකතු කරගත්තාම ඒ වගේම අත්‍යවශ්‍යයට අත්‍යවශ්‍ය වෙලාවට මේ දේවල් නැති වෙලා යනවා. අපිට අවශ්‍යත් නැහැ, අපි ගෙදර එකතු කරගෙන ඉන්නවා. අනිත් දේ තමයි දැන් කෑම බීම වුණත් ගොඩක් ගෙදර තියෙනවා. අපිට ව්‍යායාමත් අඩුයි, අපරාධ කියලා මේ සේරම අපි කනවා, අනුභව කරනවා. ඉතින් එතකොට අපේ කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය කියන දෙකම මේ වගේ වැඩ කරාම පිරිහිනවා. ඒ වගේම තමයි කලබලයට පත් වුණාම අපිට එන හැම ආරංචියම අපි සමහර වෙලාවට ආයත කියනවා. මේවා හරිද වැරදිද, මේවායි පළක් තියෙනවද, කවුද ඒවලා තියෙන්නේ, ඒ හුඟක් දේවල් අපි බලන්නේ නැහැ. සමහර අය මේ වෙලාවේදී තමන්ගේ ආධිපත්‍ය නැත්තම් තමන්ට ඕන විදිහටම ක්‍රියා කරන්න බලනවා. ගෙදරක වෙන්න පුළුවන්, සමාජයක වෙන්න පුළුවන්. ඉතින් ඒ අය හැම දිනවම යටත් කරගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේ තුලින් සහයෝගය ලබා ගැනීම අමාරු වෙනවා මේ වගේ අවස්ථාවක. නමුත් මේ සිතුවිලි ගැනම අපි අවධානය හිටියොත්, මේවා අපේ හිතේ ඇතිවෙන පහළ වෙන හිතුවිලි කියලා අඳුරගත්තොත්, මේ බය ඇතිවෙන වෙලාවට, දුක ඇතිවෙන වෙලාවට ඒවා අපිට යම් කිසි හිතවතෙක් එක ප්‍රකාශ කරලා අඩු කරගන්න පුළුවන්. තරහ වෙනුවට දයානුකම්පාවෙන් බලලා අපි හැමෝටම උදව් කරන්න ඕන වෙලාවක්, මේ අයගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන කියලා හිතන්න පුළුවන්. කලබලය වෙනුවට සංසුන්කම ගැන කල්පනා කරලා හරි තීරණ ගත්තොත්, අපි අනවශ්‍ය ලෙස මුඩ ගහගන්නේ නැතුව අපිට අවශ්‍ය දේ විතරක් අරගෙන යම්කිසි සැලසුමකට අනුව අපිට වැඩ කරන්න, තීරණ ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ආධිපත්‍ය වෙනුවට සහයෝගයෙන් වැඩ කරොත්, ඒ හැම දිනාම කරන පුංචි හරි දායකත්වය අගය කරොත්, අපි ඔක්කොටම එකතු වෙලා හොඳ ගමනක් යන්න මේ තුලින් පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට පහළ වෙන මිනිස්සු හැටියට අපි හැම දිනාටම පහළ වෙන මේ වගේ ව්‍යසනයකදී මේක අපිට පහළ වීම ස්වභාවිකයි. ඒක පහළ වීමේ ඇති කිසි වරදක් නැහැ. නමුත් අපිට මේවා හඳුනගත්තොත් අපිට ඒ තුලින් කරන ක්‍රියාකාරකම්, ඒන් වෙන අනිටු විපාක අඩු කරගෙන ඒවා හොඳ පැත්තට හරවලා, සුභවාදී පැත්තට හරවලා ප්‍රයෝජනවත් දෙයක් අපිට දෙන්න පුළුවන්.
ලෝකෙම පවතින අවිනිශ්චිත තත්ත්වයත් එක්ක අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ?
අවිනිශ්චිතභාවය කියන එක අපේ ජීවිතවලම කොටසක්. ඇත්තට මේක අපි ළඟ හැමදාම තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ඒක වැඩිපුර අපිට දැනෙනවා. මොකද අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට පාලනේ තිබිච්ච දේවල්, ඒ කියන්නේ අපි වැඩට යනවා නම් ඒක ගැන අපිට තිබ්බ පාලනය, කනබොන දේවල්, අපි ට්‍රිප් එකක් නැත්තම් විනෝදයකට එළියට යන ගමන, ඒවයි පාලනය වගේ පුංචි දේවල් අපේ යටින් මේ වෙලාවේ ගිලිහිලා යන නිසා අද අපිට වෙනද හැමදාටමත් වඩා වැඩියෙන් මේක දැනෙනවා. ඉතින් මේක දිහා වෙනස් විදිහකට අපිට බලන්න පුළුවන් නම් අපිට දේවල් සාර්ථක පැත්තට, සුභවාදී පැත්තට වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපිට වෙනස් කරන්න බැරි වෙන දේවල් වගේම අපිට වෙනස් කරන්න පුළුවන් දේවලුත් රාශියක් තියෙන බව අපි මතක තියාගත්තොත් මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. අපිට වෙනස් කරන්න පුළුවන් ඒවා මොනවද? ඒ තමයි අපේ දෛනික ජීවිතය. අපි ගෙදර ඇතුලේ හිටියත් අපි කරන වැඩ කටයුතු අපිට අවශ්‍ය විදිහට කළමනාකරණය කරගන්න පුළුවන් නේද? නැත්තම් අපි මේක ගැන අවධානය යොමු නොකරොත් වෙන්නේ, අපි දවසම ජනමාධ්‍ය හරි අන්තර්ජාලය හරි එක්ක කටයුතු කරන්න ගියොත් ගෙදර වැඩ එහෙන් ගොඩ ගැහෙනවා, දරුවෝ ඒ අයට ඕන දේවල් කරනවා, සමහර පිරිමි අය ඉන්නවා නම් දුම්බීම මද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කර කර යාලා යාලති ලෝක තබල තනි වෙනවා. ඉතින් එතකොට අපි තිබුණටත් වඩා ප්‍රශ්න ගොඩක තමයි අවසානයේ ඉතිරි වෙන්නේ. ඉතින් මේක ගැන අපි කල්පනා කරොත් අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් මොනවද? අපි හැමෝටම සුව නිින්දක් අවශ්‍යයි. සුව නිින්දකට යන්න නම් අපි දවල් කාලයේ යහපත්ව ගත කරොත් තමයි අපිට ප්‍රශ්න කරදර නැතුව සුව නිින්දකට එළඹෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි දවස තිස්සේම මේ යුද්ධයක් වගේ ඔළුවට ගොඩාක් තොරතුරු දාගෙන වැඩ ගොඩාක් එකතු කරගෙන හිටියොත් ඒ සුව නිින්ද අපිට ලබා ගන්න බැරි වෙනවා. එහෙමනම් අපි දවස කොහොමද කළමනාකරණය කරගන්නේ? මොකද තොරතුරු දැන ගැනීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේ වෙලාවක අපි තොරතුරු එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. ජනමාධ්‍ය අන්තර්ජාලය තියෙනවා නම් පාවිච්චි කරන්න. නමුත් ඒකට කාලයක් වෙන් කරගන්න. ඒ කාලය වෙන් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඉතුරු කාලය ඵලවත්ව ප්‍රයෝජනවත්ව යොදා ගන්න. එතකොට අපි එදිනෙදා වැඩ කරගන්න, කියන්නේ දෙවිසෝදන ස්වස්ථතාවය, ඒ වගේ වැඩ අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට සමබර ආහාර වේලක් ගන්න එක අවශ්‍යයි. ලොකු වෙනදා කෑව වගේ කෑම නැති වුණත් කෑම වේල හදනකොට චුට්ටක් සැලසුම් කරාන ගෙදර තියෙන දෙයක් හරි වත්ත පිටියෙන් දෙයක් හරි එකතු කරගෙන මේ අපිට තියෙන පහසුකම් යටතේ, අවම පහසුකම් යටතේ රසවත් පෝෂදායි ආහාර වේලක් හදාගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන ශරීරයට අවශ්‍ය ව්‍යායාම. වෙන්දා වගේ උගලන්ට එළියට ගිහිල්ලා ජිම් එකකට එහෙම යන්න බැරි වුණා, ගෙදර ඇතුලේ හරි තමන්ගේ ශාරීරික අභ්‍යාස නැත්තම් ඇවිදීම නැත්තම් වත්ත පිටියේ වැඩක් ඒ වගේ දෙයක් ගෙදර දොර වැඩ ඒවා අපිට කරලා ඒ තුලින් අපිට ව්‍යායාමයක් වගේම සතුටක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට හිත නිවන දේවල්. සමහර කෙනෙකුට ඒක භාවනාවක් හරි ඇඟලිහිල් කරන ව්‍යායාමයක් හරි එහෙම නැත්නම් සංගීතය වගේ දෙයකට සවන් දීම වෙන්න පුළුවන්, නැත්නම් එකතු වෙලා ගායනා කරනවා වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් අපිට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් දවසට කරනවා කියලා අපි සූදානම් කරගත්තහම අපි දවස ඉවර කරන්නේ තෘප්තිමත්. ඒ වගේම අපි වැඩ කරන හැටි අපේ දූ දරුවන් විශේෂයෙන්ම බලාගෙන ඉන්නවා. අපි ව්‍යසනයකට මුහුණ දෙන හැටි එයාලා පොතපතින් උගන්වන දෙයට වඩා හොඳට ඉගෙන ගන්නවා. අපි තැවෙමින් දුක් වෙමින් කාලය ගත කරනවද, සියලුම වැඩ පැත්තකට දාලා ඒක විතරක් ගැන හිත හිත ඉන්නවද, අන්න ඒගොල්ලෝ ඒව බලාගෙන ඉගෙන ගන්නවා. අපි කියන එකට මොඩලින් කියලා. ඒ කියන්නේ අපි බලාගෙන යම් යම් චර්යා රටාවල් ඉගෙන ගන්න. ඉතින් මේ වෙලාව අපිට පුළුවන් දරුවන්ට ඉස්කෝලේ නොලැබෙන දේවල් ගෙදරදී උගන්වන්න පාවිච්චි කරන්න. උදාහරණයක් ඇටියට ලස්සන කවියක්, සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, නැත්නම් මැහුම් ගෙතුම් වගේ දෙයක් උයනකොට දරුවා සහභාගී කරගන්න එක. මම හිතනවා හුඟක් දෙනෙක් මේවා මේ වෙනකොටත් කරනවා ඇති. ඒ වුණත් මම මතක් කරන්න තමයි කියන්නේ, ඉතින් මේ දරුවන්ව එකතු කරගෙන වැඩ කරන්න, පවුලක් හැටියට කටයුතු කරන්න මේක හරිම හොඳ අවස්ථාවක්. එකට එකතු වෙලා කන්න, එකට එකතු වෙලා යම්කිසි ක්‍රීඩාවක් ඇතුළේ කරනවා නම් චෙස් වගේ දෙයක්, එළියේ බැඩ්මින්ටන් වගේ දෙයක්, ඒ කියන්නේ ගොඩාක් පිරිසක් එකතු කරගන්න නැතුව තමන්ගේ පවුල් පුංචියට කරන්න පුළුවන් දෙයක්. මේ වගේ දේවල් කරන්න. ඒ වගේම තනියම අපේ මේ අත්දැකීම් ලියලා තියෙන එක අපි කියනවා ජර්නලින්. නැත්තම් මේ වගේ ව්‍යසනවලදී ලියපු දේවල් ඔගොල්ලෝ අහලා තියෙනවා නම් ඇන් ෆ්‍රැන්ක්ස් ඩයරි කියලා අද මේ ලෝකෙ පුරාම ජනප්‍රිය වෙච්ච පොත. මේ ව්‍යසනයකදී එක්තරා පුංචි යුදෙව් දරුවෙක් ලියපු පොතක්. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අපිට කරන්න මේක වෙලාවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට අලුත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේමයි මේ දරුවන්ට හිතන්න උගන්වන්න. ඒක පොතින් පතින් උගන්වන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඒක නිසා තීරණ ගැනීමේදී මේ දරුවන්ව සහභාගී කරව ගන්න. අහන්න, පුතේ ඔයාට මොකද මේක ගැන හිතෙන්නේ? දුව ඔයාට මොනවද මේක ගැන හිතෙන්නේ? ඔයා කරා නම් මේක කොහොමද කරන්නේ? සමහර වෙලාවට දරුවන්ට අපිට වැඩිය හුඟක් හොඳ නැවුම් අදහස් තියෙන්න පුළුවන්. ඉතින් දරුවන්ගෙන් හරි කමන්නේ අපි ඉගෙන ගන්නවා නම් මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලින් අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපිට වැරදි පුරුදු තිබුණා නම් මත්පැන් බීම දුම්පාන ඒව අතහැරලා හොඳ පැත්තට ජීවිතේ හරව ගන්න මේක හොඳ වෙලාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මේ අවිනිශ්චිතතාවය කරදරයක් වගේ හිතන්නේ නැතුව මේක අභියෝගයක් හැටියට බාර ගන්න කියලා මම යෝජනා කරනවා. අර කුඩලිගම කවියගේ කවිය මට මේ වෙලාවේ මතක් වෙනවා. ගංගාවේ ගීතය කියන කවි පන්ති. සමතනි තලාවන හමුවේ අලසකම නිරසයි අතර මග අවතිර නොදුටු බිම. ඉතින් මගේ මේ ආරාධනය මේ අවිනිශ්චිතතාවයන් ගැන කම්පා වෙනවට වඩා එක අභියෝගයක් ලෙස සලකලා ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගන්න මේ මගේ පුංචි පණිවිඩය උදව් කරගන්න කියලා ඔබලන් තමයිම කියලා.
දැන් අපි දන්නවා කාලයක් තිස්සේ මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන අපේ වැඩිහිටියන් සාමාන්‍ය ජනතාව අපේ නිවසල ඉන්නවා. දැන් මේ අයට බෙහෙත් ගන්න අයට විශේෂයෙන්ම මේ දිනවල අවධානය යොමු කළ යුතු වන්නේ කොහොමද? ඒ අය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි නේද?
දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ඉන්නවා නම් ඒ අයට කරන්න තියෙන හොඳම දේ තමයි දිගටම නොකඩවා ඒ ප්‍රතිකාර ලබා ගන්න එක. ඒ කියන්නේ දිගටම ඒ බෙහෙත් පාවිච්චි කරන එක. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් රෝහල වෙත එන්න පුළුවන්. අපි වෛද්‍යවරු හැමදෙනාම දිගටම වැඩ කරනවා. කිසිම වාට්ටුවක් කායික හෝ මානසික හෝ ඒ කිසිම දෙයක සායනවල අපි වැඩ කරනවා. නමුත් එන්නට කලින් මොහොතක් හිතන්න මේක එන්න අත්‍යවශ්‍යද කියලා. එහෙම නැත්තම් බොහෝ වෙලාවට අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා ළඟ රෝහල් වල, ඒ වගේම වෛද්‍යවරුන්ගේ. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා එන එක අත්‍යවශ්‍යද කියලා බලලා, එහෙම නැත්තම් උපදෙස් අරගෙන මේ කාලය තුල නිවසට වී සිටින්න. එහෙම හිටියොත් අපිට මේ වෛරස් රෝගයක් නිසා මේ රෝගය මර්ධනය කරන්න ලොකු උදව්වක් වේවි. ඒ වගේම රෝගීන් රැක බලා ගන්නන්ට පුළුවන් නම් එහෙම අවශ්‍ය නම් බෙහෙත් ටික ගෙනියන්න තරුණ නිරෝගී කෙනෙක් පමණක් රෝහල වෙත එව්වහම අපිට ඒ බෙහෙත් සපයන්න පුළුවන්. සමහර අංශ වලින් ටිකක් සාමාන්‍ය දෙන ප්‍රමාණයට වඩා වැඩිපුර කාලයකට බෙහෙත් සපයන්න අපිට අවසර ලැබිලා තියෙනවා. ඒ වගේම ගෙදර රැක බලා ගන්නන් විශේෂයෙන්ම මේ අයටත් රටේ තොරතුරු ඒ අයට අවශ්‍ය පරිදි සරල විදිහට සපයන්න, නැත්නම් අනවශ්‍ය ලෙස ඒගොල්ලන් කලබලයට පත්වෙන්නේක වළක්වන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඔබ ආදරෙන් කරුණාවෙන් සලකලා මොනවද වෙන්නේ රටේ කියලා තොරතුරු ඒ අයත් එක්ක ඒ අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගැනීම මම හිතනවා ඒ රෝගීන්ට කරන ලොකු සේවයක් කියලා. ඒ වගේමයි කුඩා දරුවන් ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එහෙම මේ අවස්ථාවේ ගෙවල් ඇතුලේ තියාගන්න එක ටිකක් අමාරුයි. නිතර දුව පැනවිදින දරුවන්, ඉතින් ඒ අයට හරියන විදිහේ ක්‍රීඩාවන් සහ විවිධත්වය මුසුකල යම් යම් දේවල් ඒකාකාරී නොවෙන්න ඒ දරුවන්ට ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නොත් වෛද්‍ය ප්‍රතිකාර නැත්නම් ඖෂධ වලට අමතරව මම හිතනවා මේ වෙලාවේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.
හොඳයි, අපි අවසාන වශයෙන් අපේ අවධානය යොමු කරමු නිවෙස් වලට වී සිටීමෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ මේ කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම උදෙසා.
සක්‍රීය දායකත්වයක් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ දුවලා පැනලා මොනවා හරි වැඩ කරනවා කියන එක. එතකොට අපි හිතන්නේ මේ රජයේ තීරණ ගන්න නිලධාරීන්, එහෙම නැත්නම් රෝහල්වල කාර්ය මණ්ඩලය, ජනමාධ්‍යවේදීන්, හමුදාවේ ඉන්න අය, ඒ අය තමයි මේ සක්‍රීය සේවය දෙන්නේ කියලා. නමුත් ගෙදර ඉන්න අපි කරන එක සක්‍රීය සේවයක් නෙමෙයිද? ඇත්තෙන්ම ඒක තමයි අපිට දෙන්න පුළුවන් හොඳම සේවය. මොකද මේ අපි හැමදෙනාම එකට වැඩ කරන්නේ එක එකට බැඳිලා ඉන්න දම්වැලක පුරුක් වගේ. මේ එක පුරුකක් හරි කැඩුනොත් නැත්නම් මේ එක්කෙනෙක් හරි මේ ගමන එකට නොගිහින් වෙන මොනවා හරි කරොත් මේ අපේ ප්‍රයත්නය මේ සක්‍රීයයි කියලා අපි හිතන් ඉන්න අය කරන ප්‍රයත්න ඔක්කොම බිඳ වැටෙනවා, වතුර යනවා. මේක වසංගත රෝග තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ගෙදර ඉඳන් කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ආත්මාභිමානය ඇති කර ගන්න ඕනේ. සමහර වෙලාවට දේවල් කිරීම වගේම නොකර ඉඳීමෙනුත් අපිට සක්‍රීය දායකත්වයක් දෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඊට අමතරව අපිට කියලා තියෙන සෞඛ්‍ය පුරුදු පිළිපැදීම, අත්සේදීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අනවශ්‍ය ලෙස දේවල් බඩු ගොඩ ගහගන්නේ නැතුව ඉන්නකින් අපිට සක්‍රීය දායකත්වයක් දෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය ලෙස රැස් වෙන්නේ නැතුව තමන් ගෙදරට වී සිටීම සක්‍රීය දායකත්වයක් දෙන්න පුළුවන්. අපිට ලැබෙන හැම ආරංචියම ඔහේ විමසීමකින් තොරව බෙදන්නේ නැතුව ඒ ගැන නුවණින් විමසා බලා කටයුතු කරන එකෙන් අපිට සක්‍රීය දායකත්වයක් දෙන්න පුළුවන්. ඉතින් මේවා කරනවා නම් ඔබ අපි හැම දෙනාම මේ කොරෝනා වෛරසයට විරුද්ධව නැත්තං එහෙම නැත්තං ඒක ජය ගැනීමට මේ යන ගමනට සක්‍රීය දායකත්වයක් දුන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ අපේ පුළුවන් උපරිම මට්ටමින් මේ දායකත්වය දීලා අපේ පවුල, රට, ඒ වගේම ලෝකයම මේ ව්‍යසනයෙන් ගලවා ගමු කියන ආරාධනය ඉල්ලීම මං ඔබ සැමගින්ම කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ හර්ෂණී රාජපක්ෂ මහත්මිය, ඔබතුමියට බොහොම ස්තුතියි. දැන් මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය සහ මනෝවෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම් සජීවන අමරසිංහ මහතා වෙතට. දැන් පහුගිය දිනවල අපේ සමහර අයගේ හැසිරීම දිහා බැලුවම මට හිතෙන්නේ ඇති ප්‍රශ්න නැති වෙලා තියෙනවා කියලා. ඒක හරියට අර හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ ඒ කීමන මට මතක් වෙනවා. හැබැයි සමහර අය දිහා බැලුවම මට මතක් වෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොන ඇන්න වගේ කියන කීමන. නැති ප්‍රශ්නත් ඇති වෙලා. හැබැයි මේ දෙකම නැති අයත් ඉන්නවා. නමුත් ජනහම්වෙන් මං අවධානය යොමු කරන්න හිතුවා අර ගහින් වැටුණු මිනිහට ගොන ඇන්න වගේ කියමනත් එක්ක සම්බන්ධ අය ගැන. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇති වෙලා තියෙන අය ගැන. ඒ මං කිව්වේ දැන් පවුල තුල හැමෝම එකතු වෙලා ඉන්නකොට ගොඩක් වෙලාවට පවුල සමාජිකයන් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා. ස්වාමි පුරුෂයන් බිරිඳ අතර, බිරිඳ සහ ස්වාමි පුරුෂයන් අතර. ඉතින් මෙන්න මේ පිළිබඳවත් අවධානය යොමු කරමින් අපි කොහොමද මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මකව අපි මේ ගැටළු නිරාකරණය කරගන්නේ කියන කාරණේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මහතාට අවධානය යොමු කරන්නට මම ආරාධනා කරනවා.
අද රටේ ඇතිවල තියෙන තත්ත්වයත් එක්ක යම් කිසි මානසික ආතති තත්ත්වයක් බොහෝ දෙනෙකුට ඇති වෙලා තියෙනවා. මේ ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. ඇත්තටම එවන් මානසික ආතතියක් ඇති වෙන එක එක්තරා විදිහකින් හොඳයි. මොකද අපි දැකලා තියෙනවා සමහර අය ඉතාමත් අපරීක්ෂාකාරී විදිහට හැසිරෙනවා. ඉතින් නමුත් මේ මානසික ආතතිය අනවශ්‍ය විදිහට වැඩි වුණොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. තරහා යෑම, ආවේගශීලී බව, මේවා නිසා ගෘහස්ථ මට්ටමින් ගැටුම් පවා ඇති වෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි කොහොමද මේ මානසික ආතතිය පාලනය කරගත් තත්ත්වයකට පාලනය කරගන්නේ? ඇත්තටම ඕනෑම ගැටලුකාරී අවස්ථාවකදී ගැටලු විසඳීමේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම දැන් මෙවන් අවස්ථාවක සමහර දේවල් අපේ පාලනයෙන් පිටයි. ඉතින් විශේෂයෙන් අපිට පාලනයක් නොහැකි දේවල් ගැන අනවශ්‍ය විදිහට හිතන එකෙන් අපිට තේරුමක් නැහැ. දැන් ගොඩාක් අය දවස පුරාම මේ කොරෝනා වෛරස් රෝගය ගැන, එයින් ඇතිවන මරණ ගැන දවස පුරාම රූපවාහිනිය නරඹනවා, නැත්තම් සමාජ මාධ්‍යයෙන් තොරතුරු සොයනවා. ඉතින් මේ නිසා ගොඩාක් ආතතියට පත් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේක සීමා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දවසේ පැය දෙකකට හරි පැය තුනකට හරි පමණක් මේ ප්‍රවෘත්ති බලන එක හරි සමාජ මාධ්‍ය හරහා තොරතුරු හොයන එක හරි අපිට සීමා කරන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දුරු ප්‍රචාරය යනවා. විශේෂයෙන්ම අපි හිතන්නේ නැතුව ඒව අපිත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය වලින් හරි කටකතා වලින් හරි දැනෙන හැම තොරතුරම අපි එක පාරටම විශ්වාස කරලා බය වෙන්න හොඳ නැහැ. දැන් හොඳ උදාහරණයක් තමයි දැන් ගුවනින් මේ රෝගය බෝ වෙනවා, තා පහසුවෙන් බෝ වෙනවා කියලා කටකතාවක් ගියා. සමාජ මාධ්‍ය වල පින්තූර පවා ගියා. ඉතින් මේකට සමහර අය බය වෙලා අපිට ආරංචි වෙලා තියෙනවා ගෙදර වත්තට පවා යන්නේ නැහැ කියලා. මේ වගේ තොරතුරක් ලැබුණාම අන්තර්ජාලයේ තියෙනවා නම් අන්තර්ජාලයේ ඔස්සේ ඒකේ මූලාශ්‍රය අපි හොයලා බලන්න ඕන. එහෙම නැත්නම් අපිට විශ්වාස කරගන්න පුළුවන් අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, එහෙම නැත්නම් අපිට වෛද්‍යවරයෙක්ගෙන් අහන්න පුළුවන්. ඒක නිසා මේ වගේ බොරු ප්‍රචාරවලට රැවටිලා බය වෙලා අනික් අයවත් බය කරන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අපිට පාලනය කරගන්න පුළුවන් දේවල් ගැන අවධානය යොමු කරන එක. දැන් උදාහරණයක් වශයෙන් සනීප ආරක්ෂක සිටීම, සෙනඟ ගැවසෙන තැන්වලට යන්නේ නැතිවීම, ඒ වගේ දේවල් කරලා අපිට පාලනය කරගන්න පුළුවන් දේවල් පුළුවන් තරමකට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මෙවන් අවස්ථාවක ව්‍යායාම කිරීමත් ගොඩාක් උදව් වෙනවා. ඔබේ ගෙදර මිදුලේ හරි වත්තේ හරි දරුවන් සමග එකතු වෙලා ගිහිල්ලා පොඩි වගාවක් කරන්න හරි, එහෙම නැත්නම් පොඩි ව්‍යායාමයක් කරන්න, ඒ වගේ දේවල් වලින් මානසිකව සහන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේම දැන් මට මේ ගෘහස්ත හිංසනය ගැන කතා කරන්න කියලා මේ ඉල්ලීමක් තිබුණා. ඇත්තටම සමහරවිට මේ ගෘහස්ත හිංසනය ඇති වෙන වෙද්දී කලින් තිබුණු ප්‍රශ්න මේ අවස්ථාවේදී තීව්‍ර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැන් තියෙන ආතති තත්ත්වයක් එක්ක gedara ඉන්න අයට වෙනතර වැඩි තරහා යන්න පුළුවන්. ඉතින් මෙවන් අවස්ථාවක තමන් ආවේගශීලී නොවී සිටීම ඉතා වැදගත්. ගෙදර සියලු දෙනාම යම්කිසි ආතතියකින් පෙළෙන බව අවබෝධයෙන් සිටීම වැදගත්. නමුත් ඇත්ත වශයෙන්ම පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් මේ අවස්ථාවේදී උපදේශනය කිරීම ප්‍රායෝගික නෙවෙයි. නමුත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 19:26 උපදේශන අංකය ඔබට භාවිතා කරන්න පුළුවන්. එය පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා නම්, ආතතිය පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් එම අංකයේ පාවිච්චි කර ඔබට දුරකථනයෙන් උපදේශනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අද සෞඛ්‍ය සේවකයන් හා අත්‍යවශ්‍ය සේවකයන් විතරයි වැඩට යන්නේ. අනික් අය සිය රැකියාවන් නොකර ගෙදරට වෙලා ඉන්නවා. ඔවුන්ට කිසිම ආත්ම තෘප්තියක් නැතිව ඇති. ඉතින් බොහෝ අය හදනවා මේ අවස්ථාවේදී උදව් කරන්න. ඒගොල්ලෝ ගොඩාක් අය කරන්නේ තොරතුරු සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනික් අයට බෙදා හරින එක. ඇත්තට මේක බොහෝම ඒගොල්ලෝ කරන්නේ හොඳ හිතකින්. නමුත් ඒකින් සමහරට හොඳට වැඩිය තහවුරු නොකර තොරතුරු බෙදා හැරීමෙන් හොඳට වැඩිය නරකක් වෙන්න පුළුවන්. මම යෝජනා කරනවා ඇත්තටම ඊට වැඩිය ඔබ අවට ඉන්න අසරණ වෙච්චි අය ඉන්න පුළුවන්. ඔයගලන්ගේ වලාවට එදිනෙදා වේල හොයා ගන්න අයට සමහරට අද කෑමට ආහාරයක්වත් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී එහෙම අය ගැන හිතලා යම්කිසි ක්‍රමයකින් එවන් අයට උදව් කරන්න පුළුවන් නම් ඔගොල්ලන්ට ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා. අර ආතති තත්ත්වෙිනුත් යම් කිසි විදිහට මිදෙන්න පුළුවන්. ඒ වගේම මම දැන් කතා කරන්න කැමති තව කොට්ටාශයක් ගැන. අපේ රටේ මානසික රෝග තත්ත්වලින් පෙළෙන ඒවට ප්‍රතිකාර ගන්න විශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ගේ සුළුතරයක් නේවාසිකව මානසික රෝග ආයතනයේ සහ වෙනත් රෝහල්වල ප්‍රතිකාර ගන්නවා. පුනරුත්ථාපන ආයතනවල ප්‍රතිකාර ගන්නවා. අති බහුතරය ගෙවල් වල ඉඳලා සායන වලින් හෝ පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් හරි ප්‍රතිකාර ගන්නවා. දැන් මේ නේවාසික රෝගීන් ගැන සමහර වෙලාවට ගෙවල් වල ඉන්න අය ගැන හිතේ බයක් ඇති. ඒගොල්ලන්ට බලන්න යන්න වෙන්නේ නැහැ. නමුත් රෝහල් කාර්ය මාර්ගලයේ හැකිතාක් දුරට එම රෝගීන් රැක බලා ගන්නවා. ගෙවල් වලට යවන්න පුළුවන් හැම රෝගියෙක්ම අපි දැන් ගෙවල් වලට යවන්න කටයුතු කරනවා. රෝහල් වලින් ඔයගොල්ලන්ට දොරකන ඇබතුම් මගින් දැනුම් දෙයි රෝගීන් ගෙදර යවනවනම්. එහෙම නැතුව රෝහලේ ඉන්න රෝගීන් දිගටම අපි බලා ගන්නවා. නමුත් මේ සායනික රෝගීන්ට, ගෙවල් වල ඉන්න සායනික වලින් බෙහෙත් ගන්න රෝගීන්ට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති තියෙන බව අපි දන්නවා. විශේෂයෙන්ම රෝගීන්ට සායන වලට පැමිණීමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. සායන වලට රෝගීන් පැමිණීම අඩු වෙලා තියෙනවා. අපි හැකිතාක් දුරට හැම මානසික සායනයෙම මාස දෙකකට විතර ගිය සතිය තුළ බෙහෙත් ලබා දුන්නා. නමුත් එසේ බෙහෙත් ලබා ගන්න බැරි වෙච්ච අය ඇති. එහෙම අයට සායනික සටහන් පොත හරි බෙහෙත් වට්ටෝරුව හරි තියෙනවා නම් ළඟම තියෙන ෆාමසි එකකින් බෙහෙත් ලබාගෙන ඒ බෙහෙත් දිගටම ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම දැන් ඊයේ රජයේ තීරණයක් අරන් තියෙනවා ඇදිරි නීති කාලය තුලත් ෆාමසි අරලා තියන ඉතින් ඒ නිසා බෙහෙත් අරන් දෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම සමහර අයට සායනික වාර්තා නැතුව ඇති. ඒ වගේම බෙහෙත් වට්ටෝරු නැතුව ඇති. ඒ අවස්ථාවකදී තමන්ගේ ප්‍රදේශයේ මානසික රෝග සායනය අමතන අතර හැම මහ රෝහලකම ඒ වගේම මූලික රෝහලකම මානසික රෝග ඒකක හා මානසික රෝග සායන තියෙනවා. ඉතින් තමන් පෞද්ගලිකව බෙහෙත් ගත්ත කෙනෙක් වුණත් මේ අවස්ථාවේ මානසික රෝග සායනයට ගිහිල්ලා හරි මානසික රෝග සායනය අමතුවොත් රෝහලේ ඔබට උපදෙසක් ගන්න පුළුවන්. ඔබට ප්‍රාදේශීය වශයෙන් එහෙම අමත ගන්න අවස්ථාවක් නැත්නම් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හැම වෙලාවෙම ඔබට උදව් වෙන්න ඉන්නවා. ඒකේ 19.26 අංකයට කතා කරොත් ඔබට උපදෙස් ලබා දෙනවා. උපදෙස් ලබා දෙනවා විතරක් නොවේ ඔබ ඉන්න ප්‍රදේශයේ මානසික රෝගී ආයතනයේ හෙද නිලධාරියෙක් හෝ සමාජ සේවක මහත්තයෙක් ඔබට සම්බන්ධ කරලා දෙන්න ජාතික මානසික සෞඛ්‍ය ආයතනය කටයුතු කරනවා. ඒ නිසා නිවාසිකව නොවන පිට ඉන්න සායනවලින් බෙහෙත් ගන්න රෝගීන්ගේ බෙහෙත් ටික කොහොම හරි දිගටම දෙන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම සමහරවිට දැන් ඇතිවලා තියෙන ආතති තත්ත්වයක් එක්ක මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ පවා නැවත මතුවෙන්න පුළුවන්. සමහරවිට බෙහෙත් අඩු වීමෙන්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රෝගීන් පවා දැන් ආතතියෙන් ඉන්න නිසා ඒක නිසා මුල් අවස්ථාවේදීම මේ රෝග ලක්ෂණ මතු වුණොත් හඳුනා ගන්න. හඳුනාගෙන ඔබ ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය සායනයට එහෙම නැත්නම් ඒ රෝහලට කතා කරලා මානසික සෞඛ්‍ය වාට්ටුවට කතා කරලා ඒ පිළිබඳ උපදේශයක් ලබා ගන්න සමාජලයට බෙහෙත් වැඩි කරන්න හරි ඒ වගේ ඔබට උපදේශයක් ලැබේ. එහෙම නැත්නම් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට කතා කරන්න. මොකද රෝගී තත්ත්වය වැඩි වෙනකම් බලන් ඉන්න එපා. ඔබට යම්කිසි සැකයක් තියෙනවා නම් ඔවුන්ව ඉස්පිරිතාලේ OPD එකට එහෙම නැත්නම් සායනයකට OPD එකට ගේන්න පුළුවන්. එතකොට OPD එකෙන් මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට ඔවුන්ව යොමු කරයි. ඒක නිසා මේ අවස්ථාවේදී ඔබගේ ගෙදර ඉන්න මානසික රෝගී වලට බෙහෙත් ගන්න රෝගියාව රැකවලා ගන්න එක ඔබගේ වගකීමක්.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය සහ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සජීවන අමරසිංහ මහතා. අද අපි ජනහමුවේ අවධානය යොමු කරේ කොරෝනා වෛරසය මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ඇසුරින් ජය ගැනීමට හැකි ක්‍රමෝපායන් පිළිබඳව. විශේෂයෙන්ම අද දුරස්ථ සංවේදන උපක්‍රම භාවිත කරමින් තමයි අද අපේ ජනහමුව ඔබ වෙත සමීප කරේ. ඒ සඳහා සහයෝගය දැක්වේ කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ වගේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය මහතා, කරාපිටිය සෙක්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ, ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය හර්ෂණී රාජපක්ෂ මහත්මිය සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය සහ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සජීවන අමරසිංහ මහතා ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද ජනහමුවෙන් සමුගෙන යන්නටයි මේ සූදානම. යලිත් බදාදා දවසේ ජනහමුවෙන් අපි හමු වෙමු. මම ප්‍රියන්තනී ගමගේ යහපත්. ඔබට යහපතක්ම වේවා. Thank you.